අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, එක ජනාධිපති අරමුදල මගින් ආවරණය කරනු ලබන ක්ෂේත්‍රයන් පහත පරිදිවේ එක දිලිඳු බව තුරන් කිරීම, දෙක අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම, තුන ආගම් නංවාලීම සම්බන්ධයෙන් දායකත්වය ලබා දීම, හතර ජාතිය වෙනුවෙන් සේවයක් සිදු කර ඇති පුද්ගලයන් සඳහා ප්‍රදානයක් සිදු කිරීම, පහ ගරු ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා කාර්යයන් ඉටු කිරීම, ඉහත කාර්යයන් යටතේ වෛද්‍යාධාර ලබා දීම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම, අඩු ආදායම් ලාභීන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම ආදී කාර්යයන්ද සුවිශේෂී කොට සලකා ජනාධිපති අරමුදල මගින් ප්‍රතිපාදන සලසා දෙනු ලබයි. දෙක ජනාධිපති අරමුදලට මුදල් ලැබෙන ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ලාභාංශ හා පොලී ආදායමයි. තුන 2015 වසරේ සිට 2024 වසර දක්වා ජනාධිපති අරමුදල මගින් ප්‍රතිලාභ ලද පුද්ගලීන් සංඛ්‍යාව සහ ඒ සඳහා වාර්ෂිකව වැය කරන ලද මුදල් ඇමනුම එක ලෙස සභාගත කරමි. හතර මෙහි ප්‍රතිලාභ ලබා දීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වන්නේ මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම අනුව 1978 අංක 7 දරන පනතෙහි ප්‍රතිපාදන වලට අනුකූලව ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලය විසින් ගනු ලබන තීරණ මත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීමයි. ගරු කතානායකතුමනි, පස්වන ප්‍රශ්නය, ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය සරල කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අවස්ථාව ලබා දීමට අප රජය අදහස් කරනවා. ඒ සඳහා අප රජය විසින් පහත සඳහන් අයුරින් ක්‍රියා කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒක මේ ළඟදී තිබ්බ පාලක මණ්ඩලයේ කතා කරලා පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 341 ආවරණය වන පරිදි ජනාධිපති අරමුදලේ අයදුම්පත් බාර ගැනීමේ සේවා පුළුල් කිරීමටත් ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සේවාලාභීන්ට ගෙවීම් කටයුතු සිදු කිරීමටත් එම විෂයන්ට අදාළව කටයුතු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබා දීම වෙනුවෙන්ද ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් සිටිනවා. තවද මෙම සියලු කටයුතු සඳහා ජනාධිපති අරමුදල මගින් නව පරිගණක පද්ධතියක් හඳුන්වා දෙනු ලබන අතර එම පද්ධතිය හරහා අයදුම්පත් බාර ගැනීම සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඉන්පසු එම අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් මගින් අවශ්‍ය පරීක්ෂා කිරීම සිදු කර ජනාධිපති අරමුදලේ සභාපති ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය සඳහා යොමු කෙරෙනවා. ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලත් අයදුම් කරුවන් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගෙවීම් කටයුතු කිරීමට අප රජය විසින් අපේක්ෂා කර ලබනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා, ප්‍රශ්නයත් අතුරු ප්‍රශ්නයි
මම කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ පිළිතුර පිළිබඳ ඇත්තම සෑහීමට පත් වෙනවා. අපි ඇත්තම මේ ජනාධිපති අරමුදල කියන්නේ අපි ගොඩක් බලාපොරොත්තු, ජනතාව ගොඩක් බලාපොරොත්තු තියෙන තැනක්. නමුත් අපි පහුගිය කාලේ මේක ලැබුණේ වරප්‍රසාද අයට, ගොඩක් බොහෝ විදුරට වරප්‍රසාද තියෙන අයට, ඒගොල්ලෝගේ පවුල්වල අයට, ඒගොල්ලෝගේ හිතවත් අයට විවිධ ආකාරයෙන් අපිට පහුගිය දවස්වල තොරතුරු ලැබුණා. මට මතකයි පහුගිය දවස්වල ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාත් ලම් ලේඛනයක් සභාගත කළා. ඉතින් එතකොට මේක අපිට පැහැදිලි වුණා මේ ඒකෙදි වෙච්ච දූෂණ විදිය ආකාරයක් අපි දැක්කා. ඉතින් මම අහන්න කැමතියි මෙතන එහාට ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් මෙතනින් එහාට ඒ වගේ විධිමත් වැඩපිළිවෙලක් මේ අවභාවිතා නොවෙන්න වැඩපිළිවෙලක් සකස් කරනවද? පහුගිය කාලේ ඒ අවභාවිතා කරපු ආකාරය ඒ කරපු අයට යම් විනය සදාචාර විරෝධී විනය විරෝධී නීති විරෝධී ක්‍රියාවලියට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන කාරණේ.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. මම නැවත වතාවක් අවධාරණය කරන්නේ ඉතාමත්ම පැහැදිලි ජනාධිපති අරමුදලේ නීතිය අනුව මේක අඩු ආදායම් ලාභී පවුල්වලට ආධාර සඳහා ඇති කරගත්ත අරමුදලක් කියලා. මුළු රටම දන්නවා මේ වෙනකොට ඒ අරමුදල අවභාවිතා වෙච්ච විදිය ජනාධිපතිගේ හිටපු ජනාධිපතිවරුන්ගේ දැන හැඳුනුම්කම මත මිත්‍රත්වය මත මේ අරමුදල පාවිච්චි වුණ බව මම හිතන්නේ මුළු රටම මේ වෙනකොට දන්න දෙයක්. ඒ කාර්යයන් පිළිබඳව අපි විමර්ශනයක් කරන අතර ඒක අපේ ආණ්ඩුව යටතේ කිසිසේත්ම සිදුවෙන්නේ නැති බව අපිට ඉතාමත්ම විශ්වාසයෙන් සාතික කරන්න පුළුවන්. පනතට පරිදි පනතේ තියෙන මේ ආවරණය කරන ශේත්‍ර 90 පමණයි ඒ අරමුදල පාවිච්චි වෙන්නේ. ඒක තව දුරටත් අඩු ආදායම් ලාභී පවුල්වලට ඒ පුද්ගලයන්ට පහසුවෙන් ඒ වෙනුවෙන් apply කරන්න පහසු කිරීම සඳහා තමයි මේ මාර්ගත ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය වෙනුවෙන් වෙතට අපි මේ decentralize කරන්න යෝජනා කරලා තියෙන්නේ. ඒක තවත් ජනතාවට කිට්ටු කරන්නත් ඒ සේවාව පහසුවෙන් ලබා ගැනීම සඳහා තමයි මේ සැලසුම් කරගෙන යන්නේ.
ගර්මන්තුතුමාගේ මම අසන දෙවැනි අතුරු ප්‍රශ්නය පසුගිය දවස්වල ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා විසින් ලැයිස්තුවක් සභාගත කරා මේ ජනාධිපති අරමුදලෙන් ගත්ත මුදල් පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ සමහරලාට නාමලේඛන තිබුණා. ඒ අරමුදලෙන් අරන් තියෙන ලක්ෂ 10 දක්වාම. එතකොට මම අහන්න කැමතියි ඔබතුමියගෙන් ඒ මන්ත්‍රීවරු මොන මොන ක්ෂේත්‍ර යටතේද මුදල් අරන් තියෙන්නේ? අපර ඔබතුමිය මුලින් කියපු ක්ෂේත්‍ර යටතේ මොන මොන ක්ෂේත්‍රවලද මේ මන්ත්‍රීතුමනලා මුදල් අරගෙන තියෙන්නේ? ඒකත් එක්කම අහන්න කැමතියි මේක දෙවෙනි අතුරු ප්‍රශ්නේ අත්ව කොටසක් විදියට මෙතනින් එහාට උසස් අධ්‍යාපන හෝ අධ්‍යාපන අවස්ථා ලබා දීමටත් මෙන්න මේකෙන් ක්ෂේත්‍රයක් විවෘත වෙනවද අධ්‍යාපනය සඳහා කියලා.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. ඉතාමත්ම පැහැදිලි ඒ අර අපි සඳහන් කරපු ක්ෂේත්‍රයන් යටතේ නෙවෙයි ඒ ප්‍රධානයන් සිද්ධ වෙලා තියෙන්නේ. මම මේ නැවතවතාවක් මේක දිහා බලනකොට if I interpret this very generously and very broadly, the only thing that it can come under is number 4, ජාතිය වෙනුවෙන් සේවයක් සිදු කර ඇති පුද්ගලයන් සඳහා ප්‍රදානයක් සිදු කිරීම. Let me repeat. If I interpret that very generously and very broadly, only can any funds be utilized under that criteria. But we all know that it's very clear meka yatate neveyine me janathawa jatiya wenuen sewayak kara aya kiyana eka yatate wenna ba ara sabha ape aanduwa vithin idiripat karapu e laistuwa ape nalinda jayathi samathi waraya idiripat karapu laistuwa me yatate novey kiyana eka ithamathma pahedili apita kiyanna puluwan wenne nithyanukoola e kramavedayata pitin mama sandahan kara vidiyata janadhipathitumage තමන්ගේ කැමැත්ත අනුව තමයි ඒ ප්‍රධාන සිද්ධ වෙලා තියෙන. ඉතින් ඒ පිළිබඳ අපි තව තොරතුරු හොයලා ඒක රටට හෙළිදරව් කරන්න අපි සූදානම් කියන එකත් මම තහවුරු කරනවා. ගරු කතරගම
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්න.
ගරු කතානායකතුමනි, අග්‍රාමාත්‍යමේගෙන් අසන ලදන ප්‍රශ්නය
ඉන්න.
කාලයක් මෙරට ප්‍රධාන අපනායන භෝගයක්ව පැවති පොල් මෙරට පාරිභෝජනය සඳහාවත් ප්‍රමාණවත් නොවන මට්ටමකට පත්ව පොල් ආනයනය කිරීමට සිදු වී තිබේ. පළවෙනි ප්‍රශ්නය රෝමාංක 1, මේ ආකාරයට පොල් පලදාව අඩුවීමට බලපා ඇති හේතු මොනවාද? රෝමාංක 2, පොල් වගාව සඳහා වගකීම් දරන රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මොනවාද? රෝමාංක 3, දේශීයව සහ ජාත්‍යන්තරව පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇතිවන ඉල්ලුම සපුරාලීම සඳහා එම ආයතන විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඒවායේහි සාර්ථක අසාර්ථක බව මොනවාද? රෝමාංක 4 වත්මන් රජය විසින් මෙම ගැටලුව විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ගනු ලබන පියවර මොනවාද?
ගරු කථානායකතුමනි, 1. පොල් පලදාව අඩුවීමට බලපා ඇති හේතු වන්නේ 1. දේශගුණික රටාවන් වෙනස් වීම සහ අහිතකර දේශගුණික විපර්යාසවල බලපෑම, අධික උෂ්ණත්වය, අධික වර්ෂාව, දිගු නියඟ තත්ත්වය. 2. දීර්ඝ කාලයක් තිස්සේ පොල් වගාවට පොහොර නොයෙදීම. 3. රෝග හා පලිබෝධ හානි, සුදු මැස්සා, බ්‍රොන්ටිස්පා, වැලිගම පොල් කොළ මැලිවීමේ හා කුණුවීමේ රෝගය. 4. වන සතුන් මගින් පොල් වගාවට හා අස්වැන්නට සිදුවන හානිය, ඒකෙන් වසරකට ගෙදි මිලියන 200ක පමණ හානියක් සිද්ධ වෙලා තියෙනවා. 5. පොල් ක්ෂේත්‍රයේ ආයෝජනයට වගාකරුවන් උනන්දු නොවීම, පොහොර සහ වෙනත් යෙදවුම් සඳහා අධික මිල ගණන් ගෙවීමට සිදුවීම නිසා, බලශක්තිය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා, පොල් වගාවට ආවේනික ඇතැම් කටයුතු සඳහා පවතින පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය නිසා, ස්ථාවර නොවන ගොවිපල මිල නිසා. 6. සාම්ප්‍රදායික ප්‍රදේශවල පවතින පොල් වගාවන් සැලකිය යුතු ප්‍රමාණයක් වයස්ගත කතත්වයකට පත්ව තිබීම හා නව හිමිකරුවන් විදේශගත වීම හෝ රැකියා වෙනත් රැකියාවල නියුතු වීම නිසා ඉඩම් නිසි නදත්තුවට යොමු නොවීම. 7. පොල් ඉඩම් කැබලිකරණය සහ කෘෂිකාර්මික නොවන ව්‍යාපෘති සඳහා පොල් ඉඩම් යොදා ගැනීම. ගරු කථානායකතුමනි, 2. පොල් වගාවට සඳහා වගකීම් දරන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන් වන්නේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ යටතේ පවතින පහත සඳහන් ආයතන. පොල් පර්යේෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, කප්රුක අරමුදල, හලාවත වැවිලි සංගම, කුරුණෑගල වැවිලි සංගම. 3. දේශීයව හා ජාත්‍යන්තරව පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇතිවන ඉල්ලුම සපුරාලීම සඳහා ඉහත ආයතන විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒවායේ සාර්ථක අසාර්ථක බව පහත පරිදිවේ. පොල් පර්යේෂණ ආයතනය, 1. දේශීය පොල් නිෂ්පාදනයේ ඉහළ දැමීම සඳහා අවශ්‍ය කෘෂි පිළිවෙත්, ඉහළ අස්වනු විභවයක් සහිත පොල් ප්‍රභේද සහ පොල් වගාවේ රෝග හා පලිබෝධ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ සිදුකර අවශ්‍ය නිර්දේශ ලබා දීම. 2. පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය පර්යේෂණ සිදුකර තාක්ෂණයන් හෝ නිර්දේශ හඳුන්වා දීම. 3. පොල් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීම. සාර්ථක අසාර්ථක බව ඒ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහෙමයි ගරු කථානායකතුමනි, පොහොර භාවිතය, ජල සංරක්ෂණය, රෝග හා පලිබෝධ මර්ධන නිර්දේශ භාවිතා කර පොල් පලදාව යම් තාක් දුරකට වැඩි කර ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කර ඇති පොල් ප්‍රභේද භාවිතයෙන් පොල් පලදාව වැඩි කරගත හැකි අතර මේ වන විට දෙමුහුම් හා වැඩි දියුණු කරන ලද පොල් ප්‍රභේද 7ක් පොල් ශ්‍රේෂ්ත්‍රයට හඳුන්වා දී තියෙනවා. එම ප්‍රභේදවල බීජ නිෂ්පාදනය සඳහා බීජ පොල් උයන් නඩත්තු කිරීම හා අනෙකුත් ආයතන සමග එක්ව බීජ නිෂ්පාදනයද දීපව්‍යාප්ත තවාන් අධීක්ෂණය හා බීජ පැළ සහතික කිරීම සහ උසස් තත්ත්වයේ බීජ පැළ වගාකරුවන් වෙත ලබා දීලා තියෙනවා. පොල් වගාවේ විශේෂයෙන් පලිබෝධ මර්ධනය සඳහා අවශ්‍ය යෙදවුම් වගාකරුවන්ට ලබා දීමේ සේවාවක්ද පොල් සම්බන්ධ නව තාක්ෂණයක් අදාළ පාර්ශ්වකරුවන්ට ලබා දීම සඳහා තාක්ෂණ හුවමාරු සේවාවක්ද පවත්වාගෙන යනවා. පොල් වගා කිරීමේ මණ්ඩලය හා කප්රුක අරමුදල විසින් අරගෙන තියෙන ක්‍රියාමාර්ග, 1. පළදායි පොල් ගස් ගහනයක් රට තුළ පවත්වා ගැනීම සඳහා වාර්ෂිකව ප්‍රධාන වශයෙන් ගෙවතු සහ ක්‍රමවත් වගාව ලෙස පොල් පැල සිටුවීම සිදු කිරීම, පොල් වගාවේ තාක්ෂණික ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම් වගාකරුවන්ට ලබා දීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය අඛණ්ඩ ව්‍යාපෘති හා පුහුණු වැඩසටහන් ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක කිරීම, 3. පොල් වගාවේ කෘමි හා පලිබෝධ පාලනයේදී අවශ්‍ය යෙදවුම් සහනාදායි මිලට වගාකරුවන්ට ලබා දීම, 4. පොල් වගාවේ සංවර්ධන කටයුතු සඳහා වගාකරුවන්ට අවශ්‍ය මුදල් පහසුකම් ණය සහ සහනාධාර ලෙස ලබා දීම, පහ උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයක් ඇති කිරීමට කටයුතු කිරීම, 6 රෝග හා පලිබෝධ හානිය වසංගත ලෙස පොල් වගාව තුළ පැතිරී යන විට ඒ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වී අවශ්‍ය පාලන කටයුතු සිදු කිරීම. මේ ක්‍රියාමාර්ග අධීක්ෂණයට යට පත් කරලා තියෙන ගරු කථානායකතුමනි, ඒවයි සමහර දේවල් සාර්ථකයි, සමහර දේවල් තාම කෙරීගෙන යනවා, සමහර දේවල් අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ලබා ගන්න අපහසුතා තියෙනවා. පොල් සංවර්ධන අධිකාරියෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග, ගෘහස්ත පොල් පරිභෝජනය කිරීම හා පොල් නාස්ති අවම කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සිදු වෙනවා. මෙම ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. හලාවත වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම තුලින් කරගෙන ගිහිලා තියෙන වාණිජ මට්ටමින් පොල් වගා කිරීම, මේකත් සාර්ථකව කෙරිලා තියෙනවා ගරු කථානායකතුමනි. 4 ප්‍රශ්නය, පොල් වගාවේ සහ කර්මාන්තයේ ඵලදායිතාවයේ නිෂ්පාදනය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමෙන් සමස්ත ආදායම සංවර්ධනය කිරීම සඳහා, මෙම ගැටලු විසඳීම සඳහා අප රජය විසින් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ගනු ලබන පියවරයන් පහත පරිදිවේ. කෙටි කාලීන ක්‍රියාමාර්ග වන්නේ රසායනික හා කාබනික පොහොර ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම, 2 පොල් වගාවේ රෝග හා පලිබෝධ පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා එහිදී සහනදායී මිලට යෙදවුම් ලබා දීම, රෝග හා පලිබෝධ පාලනය හා වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳ දැනුවත් කිරීම, 3 පොල් වගාවේ තාක්ෂණික කටයුතු පිළිබඳ ව්‍යාපෘති දැනුම ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ක්‍රමවේද මගින් පොල් වගාකරුවන්ට ලැබීමට සැලැස්වීම, 4 ගෙවතුවල පවතින පොල් ගස් පුනරුත්ථාපනය කර දෛනික පරිභෝජන පොල් අවශ්‍යතාව ගෙවත්තෙන් සපුරා ගැනීම සඳහා පාරිභෝගිකයන් යොමු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සහන මිලට පොල් ලබා දීම. අප රජය විසින් ගනු ලබන මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග වන්නේ පවතින පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, 2 වයස්ගත පොල් ගස් වෙනුවට නව පොල් පැල පොල් ඉඩම්වල රෝපණය කිරීම, 3 ඉදිරි අයවැයෙන් පොල් වගාවට සහනාධාර ලබා දීම. ගරු කථානායකතුමනි, දීර්ඝ කාලීන ක්‍රියාමාර්ගයක් වන්නේ අපේ රජයෙන් ක්‍රියාත්මක වෙන 2030 වන විට පොල් අවශ්‍යතාවය වන පොල් ගෙඩි මිලියන 4200ක් සැපයීම සඳහා අපනායන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නැංවීමේ ප්‍රධාන අරමුණු කර වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය යුනිඩෝ සමග ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පොල් ක්ෂේත්‍රය සඳහා දස අවුරුදු මාර්ග සැලැස්මක් හා 5 අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් සකස් කරමින් පවතිනවා. 2 රට තුල ඵලදායි පොල් ගස් සංඛ්‍යාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහිතව සම්ප්‍රදායික නොවන ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත කිරීම, 3 සම්ප්‍රදායික ප්‍රදේශවල දැනට පවතින වයස්ගත පොල් වගාව ඉවත් කර නැවත යටි පොල් වගාව ව්‍යාප්ත කිරීම, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා එක තමයි අපේ යෝජනාව, 4 පොල් අස්වැන්නට වන සතුන්ගෙන් සිදුවන හානිය වළක්වාලීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, අවසාන වශයෙන් පරිභෝජන පොල් අවශ්‍යතාවය ගෙවත්තෙන් සපුරා ගැනීම සඳහා ගෙවතු පොල් වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීම. ඔබ ස්තුති ගරු කථානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා. ගරු අග්‍රාමාත්‍යතුමිය, මම අතුරු ප්‍රශ්නය, පළවෙනි අතුරු ප්‍රශ්නය, දිවයින තුල පොල් වගා පොල් ඉඩම් කැබලි කිරීමේ ක්‍රමවේදය නවත්වාලීම සඳහා ස්ථාපනය කරන ලද ආයතනයක් තියෙනවා. පොල් ඉඩම් කැබලි කිරීම වළක්වාලීම සඳහා ඇති කරපු පාලක මණ්ඩලයක්. ඒක 1955 තේ සහ රබර් සඳහා තමයි ස්ථාපනය වුණේ. නමුත් 2005 මේක පොල් ඉඩම් සඳහාත් දීර්ඝ කරනු ලැබුවා. නමුත් මේ කටයුත්තට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත්, ඒ වගේම පොල් සංවර්ධන මණ්ඩලයත්, පළාත් පාලන ආයතනවලත් නිර්දේශය අවශ්‍යයි. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ, මේ වෙනකොට ඒ ස්ථාපනය කරන ලද ප්ලැග්මන්ටේෂන් බෝඩ් එකේ අපි දන්න විදිහට සභාපතිතුමා පත්කිරීම කරලා නැහැ. මේ ආයතනය පහුගිය කාල සීමාව තුළ ලංකාවේ පොල්ලිඩම් කැබලි කිරීම සම්බන්ධයෙන් අර පොල්ලිඩම් පාලනය කැබලි කිරීම පාලනය කරන වෙනුවට පොල්ලිඩම් කැබලි කිරීමට අදාළ සහයෝගයක් ලබා දීපු තත්ත්වයක් තමයි දකින්න තිබුණේ. ඒ වගේම පළාත් පාලන ආයතනත් මේ සම්බන්ධයෙන් ලොකු කැමැත්තකින් වැඩ කටයුතු කරපු යථාර්ථයක් අපි දකින්න ලැබුණා. ඒක නිසා මම ඔබතුමියගෙන් අහන දෙවෙනි අතුරු ප්‍රශ්නේ තියෙන්නේ මේම ආයතන ස්ථාපිත කිරීමේදී ඒ සම්බන්ධයෙන් නව නීති රීති පැනවීමක් සිදු කරනවද? ඒ වගේම පොල්ලිඩම් කැබලි කිරීමට මෙතෙක් තිබිච්ච අක්කර පහක වැඩිඩම් සඳහා අදාළ ආයතනය මැදිහත් වීම අත්‍යවශ්‍ය වුණා. ඒ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යනවද? ඒ වගේම පළාත් පාලන ආයතනවල මේ සඳහා නිර්දේශ ලබා දෙද්දී ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ ෆ්ලැග්මන්ටේෂන් බෝඩ් එක මේකට අවසරය ලබා දුන්නා නම් අපිට අදාළව වෙන කාරණයක් නැහැ කියන කටයුත්ත. ඒක නිසා මේ සම්බන්ධයෙන් හොඳ නියාමනයක් සිදු කරනවාද කියලා මම ඔබතුමියකින් දෙවෙනි පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහනවා.
ගරු කථානායකතුමනි, ඒ ෆ්‍රැග්මන්ටේෂන් බෝඩ් එකට අලුත් සභාපතිවරයෙක් පත් කරලා තියෙන්නේ දැන්. ඉතින් ඒ නිසා ඒ බෝඩ් එකේ වැඩ කටයුතු නිසි පරිදි අපේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙනවා අනිවාර්යයෙන්ම. මම හිතන්නේ මේ ප්‍රශ්නය මතුවෙන්නේ ගරු කථානායකතුමනි, මෙතෙක් කල් පොල් වගාව පිළිබඳ නිසි ප්‍රතිපත්තියක් සැලැස්මක් නොතිබීම තුළ තමයි මේ සියල්ල සිද්ධ නොවෙන්නේ. එතකොට අපි දන්නවා ආයත ගණනාවක් තියෙනවා, නිලධාරීන් ඉන්නවා. නමුත් ඔවුන්ට මඟ පෙන්වීමක්, නායකත්වයක්, හරි ප්‍රතිපත්තියක් සැලැස්මක් නැතුව. එතකොට ඒ නිසාම තමයි අර මම කියපු කාරණා ගණනාවක් මතුවෙන්නේ. මේ පොල්ලිඩම් කැබිලි වෙන්නේ, ඒ පොල් ගස් පුනරුත්ථාපනය නොවෙන්නේ, පොහොර ප්‍රශ්න අපි දන්නවා ගොඩක් තිබ්බා. ඉතින් මේ සියල්ලම සිද්ධ වුණේ පොල් වගාව දියුණු කිරීමට හරි ප්‍රතිපත්තියක් මෙතෙක් කල් තිබ්බේ නැහැ. දැන් ඒක අපි වෙනස් කරලා තියෙන්නේ. මේ සියල්ලම, මේ සියලු ආයතන එක ඉලක්කයක්. අර මම කියපු අපේ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන සැලැස්ම අනුව සම්බන්ධීකරණය සිදුවෙමින්, නායකත්වය දෙමින් සැලැස්මක් අනුව ඒක ක්‍රියාත්මක වන නිසා මන්ත්‍රීතුමා මතු කරනේ ප්‍රශ්නවලට උත්තර ඒ හරහා අපි ලබා දෙන්න සැලසුම් කරගෙන යන්නේ ගරු කථානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා, ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අසන දෙවෙනි ප්‍රශ්නය පොල්ලිඩම් සඳහා 2014 වසරේ සිට පොහොර යෙදීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් පැවතුණා. පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 35,000ක් දක්වා මේ කාල සීමාවේදී වැඩි වුණා. ඒ නිසා ඒ වසර කීපය තුළම පොල්ලිඩම් වලට පොහොර යෙදීම ඉතාමත්ම අසාර්ථක තත්ත්වයේ පැවතුණා. මේකත් මේ පොල්ලිඩම් වල පළදා වැඩි වෙන්න බොහෝ සෙයින් බලපාපු කාරණයක්. ඒ පොල් ඉඩමක සාමාන්‍යයෙන් මාස 42ක් යනවා පොල් ගසකින් ගෙඩියක් ඵලයක් විදියට එළියට එන. මාස 32ක් පොල් ගස ඇතුළෙත් පොල් මලක් විදියට ඇවිල්ලා මාස 12කින් තමයි ඒක ඵලයක් විදියට අපිට ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නේ. හැබැයි දැන් වසර අපි 2017 ඉඳලා පොල් ඉඩම් වලට පොහොර යොදලා නැහැ හරියාකාරව. මේක දැන් තියෙන පොල් ඵලදායේ අඩුවීමට බලපාලා තියෙනවා. ඒක නිසා මම ඔබතුමියගෙන් අහනවා, මේකේ විශේෂයක් තියෙනවා MOP, ඒ කියන්නේ මියුරල් ඔෆ් පොටෑස් කියන ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම පොල් වලට අත්‍යවශ්‍යයි, අනිත් ද්‍රව්‍ය නොයදුවත්. ඒ නිසා මෙන්න මේ පොහොර සඳහා අපි සහනයක් පොල් ඵලදාවට අදාළව පොල් වතු හිමියන්ට, එහෙම නැත්නම් පොල් වලට ලබා දීමට කටයුතු කරනවාද කියලා මගේ අතුරු දෙවෙනි ප්‍රශ්නේ විදිහට මම ඔබතුමියගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, මම හිතන්නේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය තුළම මම දෙන්න බලාපොරොත්තු වෙච්ච උත්තරයක් තියෙනවා. අපි දන්නවා පොල් වගාවේ අද අර්බුදය තියෙන්නේ පහුගිය ආණ්ඩුවල ගත්ත ඒ පොහොර, විශේෂයෙන් පොහොර පිළිබඳ ගත්ත ඒ තීරණ නිසා විශාල අර්බුදයකට පොල් කර්මාන්තය මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ එතකොට අපි දන්න අනිත් කාරණේ තමයි ඒ පොල් ඒ හරියට ඒ පොහොර ලැබුණ නැත්නම් මාස 39ක් 44ක් යනවා පොල් වගාවේ අපිට පළදාව ගන්න. එතකොට ඒක හරියට වෙලාවට පොහොර ලැබුණ නැතිකොට මේ අර්බුදය අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි දැන් මැදිහත් වෙන්නේ ඒ පොහොර නිසි වෙලාවට ලබා දීම සඳහාත් ඉදිරි අයවැයෙන් පොල් වගාවට සහනාධාර ලබා දීමටත් අපි සැලසුම් කරලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසාම තමයි. නමුත් ඒ ක්‍රියාවලියේ ඵලදායිතාවය අපිට ලබා ගන්න ඉම්පැක්ට් එක එන්න අපිට යම් කාලයක් යනවා. මොකද පොහොර අද දැම්ම කියලා හෙට ඒකෙන් ප්‍රතිඵල එන්නේ නැහැනේ. මාස 39 44ක් වගේ කාලයක් යනවා මේකට පොල් වගා කරලා ඒකෙන් ඵලදායිතාවය අපිට අවශ්‍ය මට්ටමට ලබා ගන්න. ඒ අතරතුර පොල් හිඟයට වෙනම අපිට ආමන්ත්‍රණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහාත් අපි සැලසුම් කරගෙන යනවා. නමුත් මම නැවත වතාවක් අවධාරණය කරන්නේ පොල් වලට අවශ්‍ය පොහොර ලබා නොදීම නිසා ඇතිවෙච්ච ඒ අර්බුදය විසඳන්න අපේ ආණ්ඩුව සැලසුම් කරගෙන යනවා. ගරු කතානායකතුමනි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම මේ අග්‍රාමාත්‍යතුමියගෙන් අහන්න කැමති එක පිරිපහදු කළ හා පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වීම සහ ඒ සඳහා බදු පැනවීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? දෙක, බදු එසේ ගෙන්වීමේදී බදු පැනවීම සඳහා 2024 ජනවාරි 1 ගැසට් පත්‍රයේ අඩංගු කරුණු බලපාන්නේද? එසේ බලපාන්නේ නම් පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා පිරිපහදු කොට ශ්‍රී ලංකාව තුළ විකිණීමේදී වැඩ් බද්ධ හා සමාජ ආරක්ෂණ බද්ධ ගෙවිය යුතුද? එසේ ගෙවිය යුතු නම් එම බදු අයකර ගැනීම සඳහා ඇති රජයේ වැඩපිළිවෙල කුමක්ද?
ඔබ ස්තුතියි ගරු කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නය, පිරිපහදු කළ හා පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වීම සහ ඒ සඳහා බදු පැනවීම පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ පිරිපහදු කළ පොල්තෙල් හා පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වීමේදී ඒ සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පිරිපහදු කළ පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 150ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්ද පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 125ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්ද අය කරනු ලැබේ. විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් භාණ්ඩ සඳහා වෙනත් කිසිදු ආදායන බද්දක් අය නොකරේ. ගරු කතානායකතුමනි, දෙක මන්ත්‍රීතුමා අහලා තියෙනවා ගැසට් එකක් පිළිබඳව ප්‍රශ්නයක්. ඔබතුමා ඒ දිනේ නම් කරලා තියෙනවා ගැසට් එකේ නම්බර් එක දැනුම් දීලා නැහැ. අපි බැලුවා මේ 2024 පළවෙනිදා ගැසට් එක මොකද්ද කියලා. ඒක අපිට එහෙම ගැසට් එකක් මේකට අදාළ ගැසට් එකක් අපිට හොයාගන්න බැරි වුණා. ඔබතුමා ගැසට් නම්බර් එක මට දැනුම් දුන්නොත් ඒ පිළිබඳව හොයලා බලලා නිශ්චිත පිළිතුරක් ඉදිරියට ලබා දෙන්න පුළුවන්. ගැසට් නම්බර් එක මට ලබා දෙන්න. තුන, පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා පිරිපහදු කිරීම නිෂ්පාදනයක් ලෙස සලකන විට එම නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ විකිණීමේදී වැට් සහ SSCL යන බදු ගෙවිය යුතුය. හතර, එම බදු අයකර ගැනීම සඳහා ඇති රජයේ වැඩපිළිවෙල වන්නේ අදාළ බදු පනත්වල පවතින ප්‍රතිපාදන අනුව පිරිපහදු කළ පොල්තෙල් හා පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වීමේදී ඒ සඳහා අදාළ වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අය කිරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විසින් කටයුතු කරනු ලැබේ. දෙක, පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා පිරිපහදු කිරීම නිෂ්පාදනයක් ලෙස සලකා ශ්‍රී ලංකාව තුළ විකිණීමේදී අදාළ වන වැට් සහ SSCL බදු අය කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් විසින් කටයුතු කරනු ලැබේ. බොහොම
ස්තුතියි. අගමැතිතුමියනි, මම ස්තුතිවන්ත වෙනවා පැහැදිලි පිළිතුරක් ලබා දීම සම්බන්ධව. නමුත් මේ ගරු අගමැතිතුමිය, දැන් ගිය අවුරුද්ද ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 30 වෙනිදා දක්වා පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 38,814,918ක් ලංකාවට ගෙන්වලා තියෙනවා. ඔබතුමේ කියපු පරිදි ආනයන බද්ද දාලා තියෙනවා. එතකොට මේ මම කියන්නේ මේ පිරිපහදු නොකළ එක. එතකොට මේවා එක්කෝ පිරිපහදු නොකරම වෙළඳ පොළට දාලා තියෙනවා, එහෙම නැත්නම් මේක මේ පිරිපහදු කරලා විකුණලා තියෙනවා. නමුත් බදු ගෙවීමක් මේ දක්වා කරලා නැහැ. ඒ වගේම නොවැම්බර් මාසේ මිලියන 1.7කුත් පිරිපහදු නොකළ දෙසැම්බර් මාසේ මිලියන 1.48කුත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ගරු අගමැතිතුමනි, මේ බදු නොගැවීම ආරම්භ වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කාලේ. හරිද? එතකොට ඒ අනුව ඒ ගෙන්වපු එක සමාගමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ලියලා මේකට බදු ගෙවන්න ඕනද නැද්ද කියලා ඉවරලා මුදල් ඇමතිවරයා හැටියට ඒ අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවෙන් 2024 හත්වැනි මාසේ 31 වෙනිදා මේ ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව ලියුමක් යවලා තිනවා. මට මේ ලියුම දෙන්න පුළුවන්. හරිද? ඒ අනුව ආදායම් බද්ද දෙපාර්තමේන්තුව 2024 හත්වැනි මාසේ 29 වෙනිදා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට යවන ලියුමක් මේක වැඩ් බද්ද ගෙවන්න ඕන කියලා. කෙසේ නමුත් ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගෙන් රික්වෙස්ට් කරපු කොම්පැනිය මතේ විමසන්න කියලා මේ කියනවා. ඉතින් මම දන්නේ නැහැ ඒක ඔබතුමිය පැහැදිලි උත්තරයක් දෙන මේ වැඩ් බදට අදාළයි කියලා. එහෙම මත විමසීමක් අවශ්‍ය නැහැ. එතකොට දල වශයෙන් මේකේ කෝටි රුපියල් බිලියන 5.8කට වැඩි ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඔබතුමිය දන්නවා දැන් මේ වී ගන්න මේ කන්නට වෙන් කරලා තියෙන බිලියන 5යි. එතකොට මේ සමාගම් හතරකින් බිලියන 5.8කට වැඩි ගෙවන්න තියෙනවා. එතකොට මේක ලබා ගැනීම සඳහා කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුදල් අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දීමක් සිදු කරනවද?
ගරු මන්ත්‍රීතුමා, බෙහෙවිනි ස්තුතියි ඔය කාරණේ මතු කිරීම පිළිබඳවත් ඔය තොරතුරු ඉදිරිපත් කිරීම බලවත්. ඒ නිසා අනිවාර්යම ඔබතුමා ඔය ඉදිරිපත් කරන කරුණු අනුව සහ ඔබ මට ඔය තොරතුරු ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම අපි ඒක පිළිබඳ විමර්ශනයක් කරනවා. ඒක පහුගිය ආණ්ඩුව තුළ වෙච්ච දෙයක් නම් අපි දන්නවනේ සීනි වංචාව, සුදුලුණු වංචාව ඔය වගේ එකක් වෙන්නේ නැති ඔතනත් වෙලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අපි ඒ පිළිබඳ හොයලා බලනවා. නැවත වතාවක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔය කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව.
ගරු මේ අගමැතිතුමියනි, මම ස්තුතිවන්ත වෙනවා. මම මේ තොරතුරු ටික ලබා දෙන්නම්. මේ මං අතුරු ප්‍රශ්නයක් අහන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට දැන් මේ කරගෙන ආපු වැඩේ අනුර කුමාරිසාන අගමැතිතුමා ඔබතුමාලා රජය ආවයින් පස්සෙත් මාස 3කට පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 4කට වැඩි ගණන්ලා තියෙනවා. ඉතින් මේක මේ වැඩේ යනවා. ඒකයි මම මේ විස්තර ටික ලබා දෙන්නේ. මම ඔබතුමීට අදාළ ලිඛිත ටික ඡායා පිටපත් ලබා දෙන්නම්. බොහොම ස්තුතියි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, මම මේ ප්‍රශ්නය අහනවා අගමැතිතුමනි.
You need a couple of weeks for this. This is a question that requires a lot of data from a couple of ministries, and we haven't received all the data yet. So when we receive the data, we will respond to your question in full. So we require a little bit more time for this. In 2 weeks, I will respond. Thank you.
Otherwise, there will be interaction, so you could help us to answer that question. One is the areas of the cost of
yes.
capital that is there.
Yes.
I would greatly appreciate that's the question I've asked,
yeah.
as to how today the lending rates are in the range of 4-5%.
Yeah.
But the official lending rates to the people, the small and medium and all, are in the 15-18%.
Yeah.
So is there a way that you can buffer and ensure that it is in realistic levels to the levels of deposit that is given?
Yeah, that requires some amount of data. It's a technical question that you're raising, which requires us to get the correct data. I don't want to present the data without sufficient preparation, which is why I'm requesting for time. And in 2 weeks, I will definitely respond.
You,
yeah.
So you can give a more comprehensive answer. Is the delays that are there in the court?
Yes.
I would say because this has led to cost push inflation.
Yeah.
I saw the December 24 trade balance has increased with imports coming in, so there are no exports going out. So into the fact, how can we ensure that we eradicate this concession, which is something which is well beyond the country's system, but it is impacting on the shipping industry and the export industry.
We are well aware of that, and the Honorable Minister has taken several steps have been taken, and the congestion has been managed quite successfully now, and that problem has been resolved to a great extent. And we are taking further steps as well. I'm sure the Honourable Minister can give you more details if necessary. It's something we are monitoring very closely because, as you said, it has a huge impact on our economy. So that's something we are extremely concerned about and monitoring closely. And we are very confident the Minister is managing that situation successfully.
Yes. Ensure that the customs are made to work 24-hour clearances, yeah, so that there is no problem at all, because yeah, otherwise this problem will reignite again. So ensure that you bring legislation in to ensure, yes, the clearances are 24/7 like what's in the region. Yes.
Several steps have been taken in that regard, and at the moment the situation is being managed, but it has to be monitored closely, as you well know, because the situation keeps changing. But it's something that we are very concerned about and paying a lot of attention to. Thank you.